Honorable Harshana Supun Rajakanna, you have 10 minutes.
Bhoomati Suti Sabhavatunni, me vasrasiyak samaraname avasthave, vachanaswalpayakathagri matakivim pilibandhu vistutivantveno, visheshema, me kartave sadha katiyudukarupu, ape silum sabhapati varunta vartamana sabhapati hatita katiyudukarala santalagiyavannamathumayathulu, e siluma samajikinta karya mandalata ape gauruve pudukarana. Attatama parliamentuve pradhana vakkim atharin neethi sampadanayat e wagema moolya kalpanakaranayat pradhana vakkimak hatiyata dakina. Me moolya kalpanakaraniye visheshayenma checks and balances e pilibandhava api rajaginum karaka sabhava COP kamituwa athulu kamitu gananawakin parliamentuve sidu karanawa. ජනතාව දන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ කරන වාද විවාද පමණයි. නමුත් පාර්ලිමේන්තුවේ මේ චේම්බර් එක ඇතුලේ කරන වාද විවාදට වඩා වැඩි වැඩ කොටසක් කරන්නේ කමිටු හරහා. ඉතින් මේ කමිටු වල ප්‍රධාන කමිටුවක් තමයි මේ රාජ්‍ය ගිණුම්කාරක සභාව. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ නොඑක ආකාරයේ කමිටු අපි පත් කරනවා. දැන් ඔබ දන්නවා මම විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනාත් එකතු කරගෙන අපි ආර්ථික වශයෙන් මේ රට විනාශ කරපු වගකීම යුත්තන් හොයන්න පරීක්ෂණයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පැවැත්විය යුතුයි කියලා අපි කථානායකතුමාට ඉල්ලීමක් කරා. ඒ කථානායකතුමාට කරපු ඉල්ලීමෙන් පස්සේ මාස ගණනාවක් නැවත නැවතත් ඒ වෙනුවෙන් උනන්දු වෙලා අපිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ලබා ගන්න හැකි වුණා. හැබැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබා ගැනීමේදී අපිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයෙක්වත් පත් කරා කථානායකතුමා මේ ආණ්ඩුව. එතකොට මේ තේරීම් කාරක සභාව මේ ආර්ථිකය විනාශ කරපු මේ පරීක්ෂණය කරන තේරීම් කාරක සභාවක් ඒ සභාපතිවරයා හැටියට පත් කරේ මේ රට බංකොලොත් කරන වෙලාවේදී ආණ්ඩුව ගෙනියෙච්ච ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා. එතකොට විපක්ෂයේ කණ්ඩායමටත් වඩා ඉතාම අසාධාරණ ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විශාල පිරිසක් එක්ක තමයි මේ තේරීම් කාරක සභාව පත් කරේ. එතකොට දැන් මම මෙතනදී මේ උත්සාහ කරන්න හදන්නේ මේ පාර්ලිමේන්තු කමිටු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා මේ සියල්ලම ජනතාව පිළිගන්න කමිටු වෙන්න ඕන. රට පිළිගන්න කමිටු වෙන්න ඕන. එතකොට මෙහි වැඩ කටයුතු පිළිබඳව ජනතාවගේ අවබෝධයක් ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් වන ආකාරයෙන් කටයුතු කරන්න. එතකොට දැන් මේ රජයට මේ ජනාධිපතිවරයාට කථානායකතුමාට මේ විශාල වගකීමක් තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍යම බලය කථාන විධායකයේ විසින් අපි දැකලා තියෙනවා ඕන තරම් උත්සාහ කරලා තියෙනවා විධායකයේ විසින් මේ පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න. එතකොට දැන් කථානායකතුමාට මේ පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වය මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ සභාවල ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන විදිහට ඒ වෙනුවට නායකත්වය ලබා දෙන්න ඕන. එතකොට මේ කථානායකතුමාටත් විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වගේ තේරීම් කාරක සභාවල් පත් කරනකොට ඒ සභාපතිවරුන් හැටියට ඒ අවස්ථාවලින් විශේෂ තේරීම් කාරක සභා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගිදුම් කාරක සභා වගේ වෙන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලදී ලබා දෙන්න ඕන සාධාරණ ලෙස සමාජිකයන් පත් කිරීමේදී සභාපතිවරු හැටියට පත් කරද්දී ඒ විශ්වාසය දිනා ගන්න පුළුවන් ආකාරයෙන් ඒ තනතුරු වලට පත් කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට අද දිනේදී අද යෝජනාවක් ආවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක මේ චැනල් 4 එක එහි අනාවරණය වෙච්ච කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න ඕනේ කියලා. දැන් අද බලන්නකො මේ රටේ ජනතාව ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන්න කියලා. හරිද? කතෝලික සභාව වෙන්න පුළුවන්, බෞද්ධ හැටියට අපි වෙන්න පුළුවන්. මේ මුළු රටම ජාත්‍යන්තරේ මේ සියල්ලම ඉල්ලීමක් කරන්නේ මේ පාසු ප්‍රහාරයේ වගකීම් යුත්තන් හොයන්න කියලා. එතකොට මේ පාර්ලිමේන්තු මේ වගකිවයුත්තන් හොයන්න කිව්වහම මේ පාර්ලිමේන්තු තේරිකම්කාරක සභාවක් පැවැත්වීමෙන් ඒ කටයුත්ත වෙයිද? දැන් පාර්ලිමේන්තු තේරිකම්කාරක සභාවක් තිබ්බා. එතකොට මේ චැනල් 4 එක පිළිබඳවත් නැවතත් පාර්ලිමේන්තු තේරිකම්කාරක සභාවක් තියලා මේ ඇත්තටම මේ හැල්ලුවට ලක් කිරීමක් සිදු වෙන්නේ. මේ පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් වෙන එකයි සිදු වෙන්නේ. ඒක හින්දා දැන් අපි මේ විශේෂයෙන්ම මම මේ සඳහන් කරන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුවිය යුත්තේ ජාත්‍යන්තර විශේෂඥ සහය ඇතිව, ජාත්‍යන්තර සහයෝගය ඇතිව ඒ පරීක්ෂණයක් සිදු කිරීමක් සිදු වෙන්න ඕන. මොකද අද මේ වෙනකොට අපි දැකලා තියෙනවා මේ රට ඇතුළත තියෙන මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාසය බිඳ වැටලා තියෙනවා. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වෙලා තමන්ගේ සහෝදර මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරලා කැබිනට් මණ්ඩලෙ පත් කරන්නත් ඉස්සෙල්ලා CID එකේ නිලධාරීන් ඒ පිළිබඳව පරීක්ෂණය කරපු සියලු දෙනාම මාරු කරලා තියෙනවා. එතකොට ගැටලුකාරී තත්ත්ව ගණනාවක් තිබ්බා. ඒකෙන් එක මම නැවතත් කියන්නේ නැහැ. මොකද අපි ඒකට වෙනම විවාදයක් තිබ්බා. නමුත් අද ඇති වෙලා තියෙන්නේ ඒ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයයි ඇති වෙලා තියෙන්නේ. නැත්නම් මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් නැවතත්පත් කරලා මේක යට ගහන්න නෙමෙයි. අද ඉතා පැහැදිලිම රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවට උමනාව තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරයේ මහා මොළොක්බරකු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේකට වගකිව යුතු පුද්ගලයින්ව හොයන එක නෙමෙයි, මේක යට ගහන්න ඕනේ. ඒකට අවශ්‍ය දේවල් ටික තමයි දැන් මේ ක්‍රමක්‍රමයෙන් කරන්නේ. ඉතින් අද පාර්ලිමේන්තුවේ මේ ගෙනාපු යෝජනාව පිළිබඳව ඉතා පැහැදිලිව අපේ ස්ථාවරය විපක්ෂ නායක රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ යෝජනාව පිළිබඳව අපි සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම ඒක පාර්ලිමේන්තුවේ සිදු වෙනවා නම් ඉතාම ඕනෑකමින් අපි කියනවා කරුණා කළා ඒ සම අවස්ථාව විපක්ෂයටත් ආණ්ඩු පක්ෂයටත් ඒ සමාජිකයින් සමසමව ලබා දෙන්න. ඒ වගේම එහි සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන්න. ඒ විපක්ෂය කිව්වහම මම මේ වෙලාවේ පැහැදිලිව කරන්න ඕනේ, ඒ විපක්ෂය කිව්වහම විපක්ෂයේ ඉන්නවා මේ ආණ්ඩුවේ නියෝජිතයෝ විපක්ෂයේ බොරුවට වාඩි වෙලා ඉන්න. ආණ්ඩුවේ නියෝජිතයෝ විපක්ෂයේ බොරුවට වාඩි වෙලා ඉන්න අන්නේ ඒ අයට නෙමෙයි.
හරිද? ඒකින්ද
ඉතා පැහැදිලිවම අපි විපක්ෂ නායකතුමාට කරුණාකරලා ඒ වක්කීම බාර දෙන්න ඕනේ ඒ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් තෝරන්න. නැත්නම් මේ විපක්ෂයේ ඉන්නවා සමහර ආණ්ඩු පක්ෂයේ කොන්ත්‍රාත්තු කරන විපක්ෂයට වෙලා වාඩි වෙලා ඉන්න අය ඉන්නවා. ඒකින්ද ඒ එහෙම නිකන් විපක්ෂයේ වාඩි වුණා කියලා ඒ කටයුත්ත කරන්න බෑ. ඒකින්ද ඉතා පැහැදිලිවම මේ 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 පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් කාර්යයක් ඉටු කරනවා මේ මේ කාරක සභාවල් වලින්. ඒක ගිනුම් කාරක සභාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෝප් කපිටිව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශේෂ තේරීම් කාරක සභාව වෙන්න පුළුවන්. එතකොට මේ තේරීම් කාරක සභාව ඇතුළු මේ කමිටු වල ගුණාත්මකතාවය රැකගන්න අපිට වක්කීමක් තියෙනවා. නැත්තම් ඇත්තටම මේක විහිළුවකට ලක් වෙනවා. ඒ වගේ විහිළුවට ලක් වෙන අවස්ථාවල් අපි දැකලා තිබ්බා. ඒ විහිළුවට පත් වෙච්ච අවස්ථාවක් තමයි හොඳම උදාහරණේ මීට මාසයකට විතර කලින් පාර්ලිමේන්තු තේරිකාරක සභාවක් පත් කරා මේ රට බංකොලොත් වෙච්ච කණ්ඩායම මේ බංකොලොත් වෙච්ච ආර්ථිකය ගැන සොයා බලන්න තේරිම්කාරක සභාවක්. ඒ තේරිම්කාරක සභාවේ වැඩිම සමාජිකයන් ඉන්නේ ඒ බංකොලොත් කරපු පක්ෂයේ සමාජිකයන්
සහ
ඒ පක්ෂයේ මාලේකම්වරයා සභාපති කරලා තියෙනවා. එතකොට පුළුවන්ද මේ රට බංකොලොත් වෙච්ච ඒවා පිළිබඳව සාධාරණව හොයලා බලන්න. ඒක ජනතාවගේ විශ්වාසයක් ලැබෙනවද? නෑ, එහෙම ලැබෙන්නේ නෑ. ඒ නිසාම තමයි අපි ඊට සහභාගී වුනේ නැත්තේ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයේ මේ චැනල් 4 නාලිකාවේ තොරතුරු පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කරන්න ඒ පත් කරනවට වඩා වැදගත් වෙන්නේ මේ විශේෂඥයින් ජාත්‍යන්තර සහයෝගය ඇති පරීක්ෂණයක්. එහෙම පත් කරනවා නම් කරුණාකරලා මේ සභාපති ධූරයත් ඒ වගේම සම සමාජිකීන් සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත්ත් ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මන් නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි.
Thank you honorable Mahindana Dalgamage, you have 10 minutes. Order please. Honorable Harshana Rajakarna to the chair.
මුලස්සනේ සභාපතිතුමනි, ඉතාම හොඳ යෝජනාවක්. අපේ පාර්ලිමේන්තුවේ මූල්‍ය විගණනය කරන ප්‍රධාන ආයතනයක් වන රාජ්‍ය ගිණුම්කාරක සභාවට වසර 100ක් සැපිරෙන අවස්ථාවේ ඒ පිළිබඳ රජය විසින් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව පිළිබඳ විවාදය මුලස්සනේ සභාපතිතුමනි, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට මමත් කලක් මේ ආයතනයේ සේවය කරා. එනිසා මේ ගිණුම්කාරක සභාවේ කාර්යභාරය, වගකීම් සහ අඩුපාඩුකම් පිළිබඳ මගේ අත්දැකීම් පිළිබඳ මේ සභාවේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නේ. ඒ අනුව අපි තමයි මේ රාජ්‍ය ගෙන යාම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන ආයතනය තමයි ව්‍යවස්ථාදායක සභාව, මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවා, මුදල් වෙන් කරනවා වගේම මේ මූල්‍ය බලය විගණනය කිරීමේ අයිතියත් මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රධාන කාරක සභා දෙක හරහා, ගිණුම්කාරක සභාව සහ කෝපා කමිටුව හරහා. ගිණුම්කාරක සභාවෙන් දෙපාර්තමේන්තුවත් ඒ වගේම කෝපා සභාවෙන් සංස්ථා මණ්ඩලත් විගණනය කරනවා. මුලසනේ සභාපතිතුමනි, මේ කමිටුවට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේක තමයි කළ යුත්තේ. දැන් අපි මේ පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් භාවිතා කිරීමේදී ඒ මුදල් භාවිතයේ සිදුවෙන දූෂණ අක්‍රමිකතා සහ ඒ වගේම වැරදි ක්‍රියාමාර්ග පිළිබඳ විගණකාධිපතිවරයා සෑම වසරකම ඒ අමාත්‍යාංශයේ ආයතන විගණනය කරනවා. ඒ ආයතන විගණනය කරලා ඒ විගණන වාර්තාව ගිණුම්කාරක සභාවට එනවා. දැන් මම පණ වෙනකොට කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්නවා, ඔබතුමත් ඉන්නවා. දැන් මේ කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්නකොට ඔබතුමාට මතකයි මේ කෝප් කමිටුවට එවන විගණකාධිපතිවරයාගේ වාර්තා. විශාල මේ රාජ්‍ය ආයතන වශයෙන් සිදු කරන මහා පරිමාණ රජයට පාඩු වෙන ගණදෙනු පිළිබඳව. දැන් මුලසනේ සභාපතිතුමනි, අපි දැන් කරන්නේ මේ ගිණුම්කාරක සභාවේ එහෙම නැත්නම් කෝපා කමිටුවේ මේක විගණනය කරලා අපි ඉවර කරනවා. හැබැයි බොහෝ වෙලාවට සභාපතිතුමන්ලා මේක වාර්තාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැබැයි එතනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. දැන් මුදල් වෙන් කිරීමේ බලය අපට නම් තියෙන්නේ, විගණනය කිරීමේ බලය අපට නම් තියෙන්නේ. ඒ විගණනය යම් අඩුපාඩුකම් තිරණම් ඒක නිවැරදි කිරීමේ බලයත් මේ පාර්ලිමේන්තුව සතු වෙන්න ඕනේ. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ තියෙන නීති අනුව, පාර්ලිමේන්තුවට තියෙන බලය අනුව අපිට කරන්න බෑ. ඒ වැඩපිළිවෙල අපිට කරන්න බෑ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, මගේ යෝජනාව ගිණුම්කාරක සභාවේ සභාපතිවරයෙක් හැටියටත් ඒ වගේම කෝපා කමිටුවේ අවුරුදු 20ක් සමාජිකයෙක් හැටියටත් ඉඳපු නිසා අපි මේ විගණනය කරන වාර්තා විගණනය කිරීමෙන් පස්සේ මේ කමිටුවට දැනෙනවා නම් මේකට වග කිව යුතු යම් පුද්ගලයෝ ඉන්නවා නම් කියලා ඒ අයට දඬුවම් දෙන්න නිර්දේශ කිරීමේ බලය මේ කාරක සභාවට තියෙන්න ඕනේ. මට මතකයි මෑත කාලේ අපි සීනිබදු වංචාව පිළිබඳ මේ රටේ මහත් ආන්දෝලනයට ලක් වුණා. දැන් මේක විගණනය කරන්නයි කියලා යව්වා මේ කමිටුව විසින්. දැන් ඊයේ මේක ගෙනල්ලා බලනකොට තාම විමර්ශනය කරනවායි කියලා කියනවා. ඒ නිසා මට මතකයි අපි කෝපා කමිටුවේ ගිණුම්කාරක සභාවේ රාජ්‍ය ආයතනවල සිදුවන මිලියන ගානක වංචා දූෂණ පිළිබඳ විගණකපතිවරයාගේ නිර්දේශ පිළිබඳ අපි සාකච්ඡා කරනවා. හැබැයි අපි සාකච්ඡා කළ අමාත්‍යාංශ ලේකම්වරයාට මේක කියනවා. ඔබතුමාට මතක ඇති පරිසර අමාත්‍යාංශය යටතේ පරිසර අධිකාරිය මේ රටේ මේ මේ අපිට තියෙන මේ 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 මිනිරම් පතල් බදු දීම පිළිබඳ අපි දැක්කා විශාල අසාධාරණයක් වෙලා විශාල වංචාවක් සිදු වෙනවා. අපි ඒක ලේකම්වරයාට නියෝගයක් දුන්නා. හැබැයි එතනින් එහාට අපි ආයේ කැඳවණකක් නැහැ. ඊළඟට අපි දැක්කා රාජ්‍ය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉඩම් ප්‍රසස්කර බණ්ඩලේ පර්චස් එකක් රුපියල් 2.38ට විකුණනවා. විකුණලා මිලියන ගණන් වංචා කරා. ලේකම්වරයාට අපි දැන් ලියුම ලියලා මාස ගාණක් වෙනවා. අද වෙනකන් ලේකම්වරයා ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ඒ වගේම අපි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ට මේක කියලා කිව්වා. ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලේ ඉඩම් මේ ආමේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු බෙදාගෙන තිබුණා. මේ පිළිබඳ විගණනයක් තිබ්බා. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි මේ විගණකාධිපතිතුමා විගණනය කරලා වැරදි කියලා නිර්දේශ කරාට පස්සේ එතනින් එහාට ඒ නිලධාරින්ට මොනවද කරන්න පුළුවා? දැන් අලුත් අල්ලස් දූෂණ පඩතේ මම දැක්ක වගන්තියක් එක්කව කරලා තේක ඉතාම හොඳයි. මොකද යම් රාජ්‍ය නිලධාරියෙක් රජයට යම් පාඩුවක් සිද්ධ කරොත් ඒකට විරුද්ධව ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකට එක්කව වෙලා මේ අවශ්‍ය නීතිය, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් වින් කිරීමේ බලය අපට තියෙනවා, මේක විගණනය කිරීමේ බලය අපට තියෙනවා, ඒ වගේම විගණනය කිරීමේදී යම් දේශපාලච්චෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ කරන කටයුත්තේ වැරදි කරලා තියෙනවා නම් කමිටුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් නීතිපතිවරයාට යොමු කරලා ඒ අදාළ පුද්ගලයන්ට නීතිමය කටයුතු කිරීමේ බලයත් මේ පාර්ලිමේන්තුවට මේ කමිටුවට ඇතුළ. අපි කියන්නේ මේ අධිකරණ බලය අපිට ඕනේ නැහැ. අපි පිළිගන්නවා මේ රටේ විධායකේ ව්‍යවස්ථාදායක අධිකරණයේ කියන තුන ආයතන තුනක්. අපි කියන්නේ නැහැ අධිකරණ බලය පාර්ලිමේන්තුවට අවශ්‍යයි කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපේ ඉන්නවා මේ මගේ මිත්‍ර කුරුණෑගල අපේ සභාපතිතුමා කෝපක් කමිටුවේ මට මතකයි එතුමා ඉදියේ කාලෙත් අපිට විශාල වශයෙන් යම් යම් ආයතනවල චෝදනා ගණනාවක් අපිට අඳුරගන්න දැන් ගතොදි විකටකාදුවත්තුමාගේ වාර්තාවට අනුව ගතොදින් හැම එකකම තියෙනවා විශාල වැරදි. ඉතින් ඒ නිසා හැබැයි මේ වැරදි දැක අපි කමිටුව විසින් ආපහු රැස් කළා යන එක මේකේ තේරුමක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේකේ ගරු සභාපතිතුමනි අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුව අපි 225 එක්ක වෙලා කළ යුත්තේ මුදල් වෙන් කිරීමේ බලයත් අපට තියෙනවා. ඒ වගේම මුදල් විගණනය කිරීමේ බලයත් තියෙනවා. ඒ වගේම විගණනය කිරීමේදී යම් දේශපාලච්චෙක්ව රාජ්‍ය නිලධාරියෙක්ව සිවිල් වැසියෙක් වැරදි කරලා තිබ්බනම් ඒ පාර්ලිමේන්තුවට මේ කමිටුවට බලය තියෙන්න ඕනේ නීතිපර්යා වෙත යොමු කරලා ඒ පිළිබඳ අධ්‍යයනයක් කරලා එක වෙනවද කියලා බලලා ඒ මිනිස්සුන්ට නීති හමුවට ගේමේ බලයත් මේ කාර්ක සභාවට තියෙන්න ඕනේ කියන එක. නැත්නම් අවුරුදු 100ක් නෙවෙයි මේ කාර්ක සභාවට අවුරුදු 200 පිරීමක් තියෙයි. හැබැයි එකම අපි කතා කරන්නේ වැඩක් නැහැ. මේක අවුරුදු 300ක් තියෙයි වැඩක් නැහැ. අපි නිලධාරි ගේනවා තේකබ් බොනවා ආපහු යනවා. ඒ නිසා මේ කාර්ක සභාවට තියෙන බලය ඒ නිසා මේ කරුණා කරලා මගේ ඉල්ලීම තමයි අපි මට මතකයි මුලස්සනේ සභාපතිතුමනි ආයතන වශයෙන් ගත්තොත් ලොකු ප්‍රමාණයක් දැන් මට මතකයි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා එතුමා සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතාව පිළිබඳ විගණකාධිපතිරයා විගණනයක් කරලා තිබ්බා. හැබැයි ඒ විගණනය කරලා වැරදි කියලා ඔප්පු වෙලා තිබුණා. හැබැයි එතුමාම එක්කහුවෙලා අල්ලස් දූෂණ කොමිසමට ලියුමක් ගෙන්නගෙන තියෙනවා එතුමාට විරුද්ධව කිසිම වරදක් කරලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මේකේ තරාතිරම බලන්න බෑ.
මම තුමාට 2 more minutes.
ඒ නම කියපු ගමන් වෙලාවත් අඩු වුණා. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ නිසා මුලස්සනේ මගේ මිත්‍ර මුලස්සනේ ගරු සභාපතිතුමනි ඒ නිසා මම කියන්නේ මේ රාජ්‍ය මුදල් අවභාවිතා කරන්න එක ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක අගමැතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක විපක්ෂ නායක වෙන්න පුළුවන්. ඒක කටානායක වෙන්න පුළුවන්. ඒක කැබිනට් ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක රාජ්‍යපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි කවුරුණත් ඒක අමාත්‍යංශක ලේකම්වරයෙක් වෙන්න පුළුවන්. සංසාවක සභාපතිවරයෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එකම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. විපක්ෂ නායකට රාජ්‍ය මුදල් ආබාධා කිරීමේ බලයක් නැහැ. ඔහුට කරන්න බෑ. ඔහු වැරදි කරා නම් ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ පොඩි මිනිස්සයාගේ ඉඳලා විධායක ජනාධිපතිවරයා දක්වාම රාජ්‍ය මුදල් ආයතන පරිහරණය කරනවා නම් ඔවුන්ට විරුද්ධව උපරිම දඩුවම් ලබා දීම සඳහා මේ කාර්ක සභාවට බලය පැවරිය යුතුයි කියන එකයි මම යෝජනා කරන්නේ. ඒ නිසා මට මේ පිළිබඳව සංස්කෘතික අරමුදල පිළිබඳව මට තව කතා කරන්න තියෙනවා. ඒක ගැන කතා කරොත් මූලස්සනේ අපහස්තාවයට පත් වෙන නිසා මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. දානගමගේ මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සාසනාරූඪ මන්ත්‍රීතුමා. Firstly, I would like to speak a few words regarding what's happening today in Israel and Palestine with the Gaza Strip and the situation there. And I would like to say it's a very sad and inhumanitarian situation that's taking place at the moment. And this is going to affect everybody around in the world, and especially Sri Lanka, when it comes to tourism too. It will affect in the near future. And I urge, as a country who have suffered a 30-year war, a civil war, that we as an independent state, who are friends of Israel and Palestine, both countries and as humans in this world, where we can see women and children who are the most who suffers in these wars. And at the moment, that is exactly what's taking place in the Gaza Strip. We can see what's happening. They have been held hostage. And I urge, as an independent state from Sri Lanka, that in the name of humanity, that the UN and as an international community, we should hold hands together and at least try to solve the issue instead of violence in a different way. Because I find hatred is not going to solve the problem. So I urge the international community and the UN to intervene much more into this. And as a nation of Sri Lanka, we and myself personally, I would like to give my condolences to every human who has lost their lives in this. It doesn't matter if it's Israelis or Palestinians or whoever it is. Thank you. And Karu Sabhapatitumani, Ada Api Katha Karana Siyavana Sangvatsare Me Kopa Eke. Me Kopa Me Raja Ginnum Karaka Sabhave Samajikava Khatiyata. Atta Vashema Kiyannona Me Aurudu Siyak Gihila Tapi Me Raja Ginnum Karaka Sabhave. Ape Karu Alagiyavana Metituma Sabhapatituma Me Kopa Kamitue. Kiwa Vage Etumat Tekkat Mama Beda Karana Gamang Mankiyannona Etuma Me Rajakari Attarama බොහෝම හොඳින් කරන කෙනෙක් මේ කෝපා කමිටුවේ මේක සමාජිකාවක් හැටියට මම දකිනවා ඒක අපිට පුළුවන් තරම් අපි මේ රාජ්‍ය ගිණුම් මේ සල්ලි මේ මුදල් කොහෙද යන්නේ කියලා අපි හොයලා බලනවා හැබැයි හරිම කනගාටුයි කියන්නේ මේ 800 ගාණක් රාජ්‍ය ආයතන අපි මෙතනට කැඳවලා අපිට මේ රාජ්‍ය ආයතන 800 ගාණම කැඳවන්න කාලය මදි නමුත් අපිට දැනට අපි කැඳවලා තියෙන දේවල් අපි මේ රාජ්‍ය ආයතන දිහා බැලුවොත් මේකේ වෙන ක්‍රියාකාරකම් මේ අපි මේ පාර්ලිමේන්තුවක් තුල අපි 225ක් මේ ජනතාවගෙන් බැනුම් අහන තරම් පක්ෂ විපක්ෂ කවුරු වුණත් 225ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ මේ සියලුම මේ අපි මේ අයවැයට මේ අයවැයක් ගේන්නේ පාර්ලිමේන්තුව තුලින් මූල්‍ය වගකීම තියෙන මේ පාර්ලිමේන්තුවට අපි එතකොට මේ රාජ්‍ය ගිණුම්කාරක සභාව කියන්නේ ඉතාමත්ම වැදගත් ගිණුම්කාරක සභාවක් මොකද මේ රජයෙන් අපි මේ අයවැයෙන් පාස් කරන මේ මුදල් මේ රජයේ ආයතන වලට පාස් කරලා මේ රජයේ ආයතන වලින් මේවා හරි තැන්වල යොදවනවද මේ රටේ ඇත්තටම ජනතාවට සේවයක් මේකෙන් වෙනවද අපි මේ පාවිච්චි කරන මුදල් හරි තැන්වලටද යන්නේ අපි මේ සියලුම දේවල් තමයි මේ රාජ්‍යකාරක සභාවේ මේ ගිණුම්කාරක සභාවෙන් සලකා බලන්නේ හැබැයි කනගාටුවට එකම කනගාටුවට දේ තමයි අපි සමහර රාජ්‍ය නිලධාරීන්ව මෙතනට කැඳෙව්වහම අපිට පේනවා මොන තරම් ඒක රාජ්‍ය නිලධාරීන් මේ දෙන උත්තර වලින් මේ රට අද මෙහෙම තියෙන එකත් සමහර වෙලාවට මට පුදුමයි ලැජ්ජයි ඇත්තම කියන සමහර නිලධාරීන්ට උත්තර බඳින්න බැරි වුණාම අපි අහන ප්‍රශ්න වලට ඒ තරමටම මේක කනගාටුදායකයි එහෙමනම් මේ රටේ ජනතාවගේ මුදල් මේ අයවැයෙන් අපි වෙන් කරන්නේ මේ රටේ මේ සියලුම බදු ගෙවන ජනතාව මේ ජනතාවගේ මුදල් යන්නේ මේ රටේ ඇත්තටම හරි තැනටද හරි තැනටද වියදම් වෙන්නේ හරි දේද මේ රටේ සිද්ධ වෙන්නේ මේ දේවල් අපි හොයලා බලන්නේ මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවෙන්. මේ එන සමහර නිලධාරීන්ට අපිට උත්තර බඳින්න බෑ මේ දේවල් වලට. මං කියන කනගාටුයි ගියපාර මේ අපේ රසන්ත අලවියන්න ගරු ඇමතිතුමා කිව්වා වගේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගෙනහපු නිලධාරීන්ට අඩුම ගානේ ඔලිම්පික් එකේ ඉවෙන්ට්ස් කීයක් තියෙනවද කියලා දැනගෙන හිටියේ නෑ. ඒ තරම් කනගාටුයි. ඉතින් මේ රටේ ක්‍රීඩාවක් ඉතුරු වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න මට නම් පුදුම වෙන්න දෙයක් නෑ. ඇත්තටම මේ වෙලා තියෙන තත්ත්වය ගැන දැක්කහම මේ අමාත්‍යංශවල අපි ගත්තොත් අපේ ඉන්කම් ටැක්ස් එක අපි රමිස් කියලා සිස්ටම් එකක් හදලා තියෙනවා මීට අවුරුදු 10කට කලින් බිලියන 16ක් රුපියල් වියදම් කරලා. නමුත් අද ඒක ක්‍රියාකාරකමක් නැහැ. අවුරුදු 10කුත් ගිහිලා මේක අපිට තාමත් මේ සිස්ටම් එක හදාගෙන මේක කරගන්න බැරි වෙලා තියෙනවා. ට්‍රිලියන් එකක ඉන්කම් ටැක්ස් එකක් අපිට චාර්ජ් කරගන්න වෙලා තියෙනවා මිනිසුන්ගෙන්. නමුත් අපිට ඒක කරගන්න විදිහක් නැහැ. ඇයි මේ කිසිම තැනක මේ ඩිජිටල් කරණයක් නැති හින්දා මේ කිසිම තැනක ඒකාබද්ධ සිස්ටම් එකක් අපිට හැදිලා නැති හින්දා. නමුත් මේක වළක්වාලන්නේ මේ සමහර නිලධාරීන් කියලා තමයි මට හොඳටම තේරුනේ මේ ගිණුම් කාරක සභාවල අපි කතා කරන වෙලාවේ. මේ නිලධාරීන්ට උමනාවක් තිබිලා නැහැ මේක හදන්න. මොකද ඇත්තම කිව්වොත් මේ වගේ සිස්ටම් එකක් හැදුනොත් මේ හොරකම නවතින හින්දා මේවා ඇතුලේ තියෙන්නේ දූෂණ වංචා සොරකම් ඒ හින්දා මේ සිස්ටම් හැදුනහම මේවා වළක්වා ගන්න පුළුවන් හින්දා තමයි මේවට විරුද්ධව මේවා ගැන කිසිම උමනාවක් නැතුව මේ නිලධාරීන් සමහරක් නිලධාරීන් වැඩ කරන්නේ. මම කියන්නේ මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එක හා සමානයි කියලා මම එහෙම කියන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් ඉන්නවා බොහොම හොඳට වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත් මේ රාජ්‍ය නිලධාරීන් අතර ඉන්න සමහර රාජ්‍ය නිලධාරීන් කරන වැඩවලින් මේ හැම දෙයක්ම හිර කරලා නවත්තලා මේ දේ ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙමනම් මේවා සියලු දේම හොයලා බලන්න ඕන. අපි අවුරුදු 100ක් මේ අද සමරන මොහොතේ මේ කෝපා මේ රාජ්‍ය ගිණුම්කාරක සභාව. අපි මෙතන අපි විපක්ෂ පක්ෂ ඉඳගෙන කියනවා අපි තාම ස්ථාවර නියෝග වෙනස් කරලා මේ දඬුවම් දෙන්න ඕන මේවා කරන්න ඕන කියලා. ඇයි අපිට අවුරුදු 100ක් ගිහිල්ලා තාම මේක කරගන්න බැරි වෙලා තියෙන්නේ? කොතනද මේ දේවල් හිර වෙලා තියෙන්නේ? එහෙමනම් මේ 225 අපි එකතු වෙලා මේ දේ කළ යුතු නැද්ද? මේ රටේ ජනතාවගේ මුදල් යන්නේ කොහෙද කියලා අපි හොයන්න ඕනේ නැද්ද? අපි මේ බජට් වලට මෙතන ඇවිල්ලා ඡන්දේ දීලා අයවැයක් පාස් කරලා මේ මුදල් එක එක අමාත්‍යාංශ වලට දීලා මේ අමාත්‍යාංශ වල තුල වැඩ වෙන ක්‍රියාකාරකම් මේ රජයේ ආයතන කඩා වැටෙනවා කියන්නේ මුළු රටක් කඩා වැටෙනවා කියන එක. මේක යාන්ත්‍රණයක්. මේ මෙකනිසම් එක කඩා වැටිච්ච ගමන් මේක ඒකාබද්ධ වෙලා වැඩ කළ යුතුයි සෑම රාජ්‍ය අමාත්‍යාංශයක්ම. මොකද එකින් එක හා සම්බන්ධයි මේ රට දුවන්න. මේ රටේ මේ ක්‍රියාකාරීත්වය ගෙනියන්න. ඒක කරන්නේ නැත්නම් ඒ රාජ්‍ය ආයතන වලින්. එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනේ? ඇත්තටම අපි ඉඳගෙන මේ ඔක්කොම වාර්තා ගේනවා, වැරදි නිලධාරීන් හොයලා තියෙනවා, වැරද්ද වෙන තැන හොයනවා, කොතනින්ද වැරදුනේ කියලා දන්නවා. නමුත් අපිට බැරි වෙලා තියෙනවා කිසි කෙනෙකුට දැනුවමක් ලබා දෙන්න. මම අපේ ගරු හර්ෂ ඇමතිතුමා මන්ත්‍රීතුමා සමග එක වෙන්නේ ඇත්තටම මුළු රටේ ජනතාවම අපෙන් අහන එක දෙයක් තමයි ඕගොල්ලෝ මේවා කරාට වැඩක් නැහැ කොහොම දඬුවම් වැරදි කරන මිනිස්සු තාමත් නිදාසේ ඉන්නවා නැවත නැවත ඒ වැරද්ද නැවත නැවත කරනවා. නමුත් අපි මේ ස්ථාවර නියෝග හරි වෙනස් කරලා මේ ගිනුම් රාජ්‍ය ගිනුම් කාරක සභාවේ මේ වෙලා තියෙන වැරදි මේ කරලා තියෙන නිලධාරි ඉන්නවා නම් ඒගොල්ලන්ට දඬුවම් ලබා දිය යුතුමයි. මොකද මේක මේ විදිහට ඉදිරියට ගියොත් මේ රට කිසිම දවසක අපිට මේ රට දියුණු රටක් කරන්න බෑ. අපි හැමදාමත් මේ තත්ත්වෙන් පහළට යනවා මිසක් ඉහළට යන්නේ නැහැ. මොකද මේ රාජ්‍ය ආයතන ටික තමයි මේ රට දුවන මේ යාන්ත්‍රණය. අපි මේ මුදල් පාස් කරන්නේ ඒවට. අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ මූල්‍යමය මේ මේ වගකීම අරගෙන 225ක් හැටියට මේකේ අපි මේ පාර්ලිමේන්තුව තුල මේ වගකීම අරගෙන කරන්නේ මේවට මුදල් පාස් කරගෙන මේගොල්ලන්ට මේ මුදල් පාස් කරගෙන මුදල් අමාත්‍යාංශය තුලින්. නමුත් ඒ මුදල් යන්නේ කොහෙටද කියන එක තමයි මේකෙන් හොයන්න ඕනේ. එතන වැරද්දක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ඒක තරහ තිරම නොබලා කළ යුතු දෙයක්. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා වගේ ඒක ඇමතිතුමාද ලේකම්ද නිලධාරියද සභාපතිද කියන එක අදාළ විය යුතු නැහැ. ඒක කවුද පක්ෂ විපක්ෂ කියන එක අදාළ විය යුතු නැහැ. එහෙමනම් ඒකට දඬුවමක් ලබා දිය යුතුමයි. මොකද රජයේ මුදල් මේ කියන්නේ ජනතාවගේ මුදල්. මේ ජනතාවගේ මුදල් යන තැන් ඒ ජනතාවට අයිතියක් තියෙනවා ඒකට. ඒ මුදල් Taman ගෙවන බදු කොහෙටද මේ යන්නේ? කවුද මේක හොරකම් කරන්නේ? කොහෙන්ද මේක යන්නේ කියන එක. නමුත් හැමදාම ඇමතිවරු, මැතිවරු, mantriවරු බැනුම් අහනවා මේක ගිල්ලවන්න ඕන කියනවා, බෝම්බ ගහන්න ඕන කියනවා, මරන්න ඕන කියනවා. හැබැයි නමුත් මේකෙන් එහාට ගියාම නිලධාරින්ගෙන් වෙන වැරදි කවුරුවත් දකින්නේ නැහැ. මේ රටේ ඇත්තටම මේ ඇමතිට පුළුවන් කමක් නැහැ, മന്ത്രിට පුළුවන් කමක් නැහැ. එතනින් එහාට ඒගොල්ලන්ට තියෙන රාජකාරියක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට වැඩ කරන්නේ නිලධාරි ටික. ඒ නිලධාරි ටිකයි හදා ගන්න ඕන. මම කියන්නේ නිලධාරීන්ට දෙන්න ඕන දඬුවම් දැඩි දඬුවම් දිය යුතුයි. අපිට මේ කෝපයකේ වාඩි වෙලා මේගොල්ලන්ව කතා කරලා මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනකොට ඇත්තටම පුදුමාකාර දුකක් දැනෙනවා. මේ රටට ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ නිලධාරි මේ විදිහට වැඩ කරන්නේ? ඇයි මේ විදිහට දේවල් කරන්නේ? මේ රටක් අපහසුතාවයට, රටේ ජනතාව අපහසුතාවයට පත්
වෙනවා. මන්ත්‍රී කාලය, මන්ත්‍රීමේ කාලය
අවසන්. ඔබ සියලු දෙනාටම මම කියන්නේ අපි සියලු දෙනාව 225ක් ඇටියට මේ රටට වගකීමක් තියෙන්න ඕන. මේ ජනතාවට වග කියන්න ඕන. අපි මෙතන පත් කරලා යවලා තියෙන මේ රටේ ජනතාව ඒකටයි. එහෙමනම් අපි සියලු දෙනා එකතු වෙලා මේ ස්ථාවර නියෝගයක් වෙනස් කරන්න තියෙනවා නම් ඒක වෙනස් කරගෙන හරි කමක් නැහැ. මේ සියලු දේවල්ම හරි පැත්තකට ගෙන්‍යා යුතුයි. මේ රට මේ ඔක්කොම සොරකම් නවත්තන්න, දූෂණ වංචා නවත්තන්න නම් අනිවාර්යයෙන්ම ඩිජිටලයිසේෂන් එකකට යා යුතුමයි අපේ ගරු ජනාධිපතිතුමා කියනවා වගේ. ඒක විය යුතුයි. දෙයක් මේ 21 වන සියවසේ ඒක වෙලා නැත්තේ. මේ වගේ ලංකාව වගේ රටක මෙච්චර දක්ෂ මේ IT දක්ෂ මිනිස්සු ඉඳද්දි මේ රටේ ජනතාව, මේ තරුණ තරුණියෝ ඉන්න රටක් මේක. එහෙම රටක ඇයි අපිට මේක ඉක්මනට කරගෙන ඉවර කරන්න බැරි කියන එකත් මට පුදුමයක්. මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රොෆෙසර් චරිත හේරත්, you have 12 minutes.
ගරු සභාපතිතුමනි, අද මේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන විවාදයට සහභාගී වෙන්න ලැබීම මම ඉතාම සතුටට පත් වෙනවා. අපේ රටේ විශේෂයෙන්ම යටත් විජිත කාලේ ඉඳලාම ආපු, ඒ වගේම යටත් විජිතය නිමා වුණාට පස්සේ 948 ඉඳලා ඉතාම ශක්තිමත්ව පවත්වගෙන ආපු ආයතනයක් තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව කියන්නේ. අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන අපේ රටේ හිටපු ඉතාමත්ම විශිෂ්ට ගණයේ දේශපාලඥයෙක් වුණු බර්නාඩ් සොයිසා මැතිතුමා මේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දීර්ඝ කාලයක් සභාපති විදියට වැඩ කරා. ඒ වගේම ඒක 1979 කෝප් කමිටුව පිහිටවනකන් සියලුම රාජ්‍ය ආයතන මේ රාජ්‍ය ගිණුම් කාරක සභාව යටතේ තමයි තිබුණේ. එනිසා අද ඒකේ සභාපති වශයෙන් ලසන්ත අලගේවන්න මැතිතුමා, එතුමා මේක ඉතාම පුහුණු පුද්ගලයෙක් විදියට ඉතාම හොඳට ඒක මෙහෙවනවා. ඒ ආයතනය සම්බන්ධව අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම සභාපතිතුමනි, මෙතනදී අපේ අවධානය යොමු විය යුතු කාරණා කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි පාර්ලිමේන්තුවේ සහ විධායක ධූරය අතර, විවස්ථා දායකය සහ විධායක ධූරය අතර තියෙන එක නිශ්චිත කාරණයක් තමයි මේ රාජ්‍ය මුදල් කළමනාකරණය කියන එක. ආණ්ඩුක්‍රම විවස්ථාවේ 148 වගන්තියෙන් නිශ්චිතවම බාර දීලා තියෙනවා පාර්ලිමේන්තුව තමයි මහජන මුදල්වල රාජ්‍ය මුදල්වල හිමිකාරත්වය තියෙන්නේ කියලා. එතකොට පාර්ලිමේන්තුව ක්‍රම දෙකකින් මේ මහජන මුදල් සම්බන්ධව සම්බන්ධ වෙනවා. එකක් තමයි දැන් ලබන මාසේ අපිට එන අයවැය ප්‍රකාශය. විධායක ජනාධිපතිට අයවැයක් සම්මත කරන්න බෑ. කැබිනට් මණ්ඩලයකට අයවැයක් සම්මත කරන්න බෑ. වගන්ති 148 අනුව ඒක මේ පාර්ලිමේන්තුවට එන්න ඕන. එතකොට පාර්ලිමේන්තුව සම්මත කරන මේ අයවැය නියමාකාරයෙන් ඉටු වුණාද කියලා බලන එක ටූල් එකක්, එක ඉන්ස්ට්‍රුමන්ට් එකක්, එක උපකරණයක් තමයි මේ මුදල් රාජ්‍ය මුදල් කාරක සභාව කියන්නේ. එතකොට අපි මුදල් සම්බන්ධව කරනු ලබන එකඟතාවය අයවැය වාර්තාව පිළි අරගෙන නිසියාකාරව ඉටු වුණාද කියන එක බලන එක රාජ්‍ය මුදල් කාරක සභාවේ එක ප්‍රධාන වගකීමක්. එතකොට මේක කරන්නේ කොහොමද කියලා අද හුඟක් අය කතා කළා. අපේ ස්ථාවර නියෝගවල තියෙනවා මේ රාජ්‍ය මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක සංකල්පීය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ව්‍යූහාත්මක ප්‍රශ්නයක්. මේ ස්ථාවර නියෝග හදන කමිටුව පාර්ලිමේන්තුවේ තියෙනවා ස්ථාවර නියෝග කමිටුවක්. මම යෝජනා කරනවා මේ ස්ථාවර නියෝග කමිටුවට රජයේ ඇමතිවරු, කොයි රජයේ හිටියත් ඇමතිවරු සහභාගී වෙන්න එපා කියලා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව කියන්නේ ලෙජිස්ලේචර් එක. මේක විධායක බලය ඇතුලේ ඇමතිවරුත් මේක ඇතුලේ හිටියට පාර්ලිමේන්තුවේ ප්‍රධාන ජොබ් එක විධායක ජොබ් එකක් නෙමෙයි. එතකොට මේ ස්ථාවර නියෝග කියන එක හදන්න විධායකයේ කොටසක් වෙච්ච ඇමතිවරු ගිහිල්ලා ඉඳගත්තහම ඒ ස්ථාවර නියෝග හදන තැන්වලදී නිසි ආකාරයට ඒක හදන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන ප්‍රශ්නයක් ආවා, ලේකම්වරුන්ට හරි මේකේ වැරද්දක් කරන පුද්ගලයාට දඬුවම් කරන්න මේකේ නීතිමේ ඉඩක් නැහැ කියලා. ඒක නැති වෙලා තියෙන්නේ, ඒක දාන්න ඉඩ දෙන්නේ නැහැ විධායකයේ කොටසක් වෙච්ච ඇමතිවරු මේ ස්ථාවර නියෝග කමිටුවේ ඉඳ ගන්න නිසා. මම මේ කියන්නේ ඔය දැන් ඉන්න ඇමතිවරු විතරක් නෙමෙයි, දිගටම මේක වුණා. ඒ නිසා මම ඉතාම පැහැදිලිව අද මේ රටටම ඇහෙන්න කියන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හදන කමිටුවට විධායකයේ කොටසක් වෙච්ච ඇමති මණ්ඩලය අය ඉඳ ගන්න එපා කියලා. ඒගොල්ලන්ව දාන්නත් එපා, දැම්මත් ඉඳ ගන්න එපා. මොකද අනුන්ගේ ජොබ් එකක පිට්ටනිය හදන්න ඒගොල්ලෝ ඇවිල්ලා ඉඳගත් ගමන් ඒගොල්ලෝ විධායක ජනාධිපතිට ඕන විදිහට ඒක හදනවා. එතකොට තමයි අර අමාත්‍යංශ ලේකම්වරයෙකුට දඬුවම් කරන හැටි, නැත්තම් තමන් දාන ආයතන ප්‍රධානීයෙකුට දඬුවම් කරන්න තියෙන ඉඩ මේකෙන් අයින් කරන්නේ ඒ විධායකයේ කට්ටිය ඒක ඉඳගත්තාම. ඒ නිසා මේක මේ නරක වැඩක් නෙමෙයි. ඒ ඇමතිවරුන්ට උනත් කියන්න පුළුවන් කරුණාකරලා අපි මේ ජොබ් දෙකක් කරනවා. අපි විවස්ථා දායකයෙ වගේම විධායකෙත් කොටසක් රකින්නවා. ඒ නිසා අපි මේකට එන්නේ නැහැ තමුන්නාන්සලා මේක හදන්න කියලා. ඒක කතානායකතුමා උනත් අවධානයට ගන්න ඕන කියලා මම අද කියනවා. ඒ වගේම අපේ රටේ රාජ්‍යය කියන එක ටිකක් පළල් එකක් ගරු සභාපතිතුමනි. අපිට මිනිස්ට්‍රීස් 28ක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යංශ 40ක් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු 98ක් තියෙනවා. රජයේ කෝපරේෂන් සංස්ථා 240ක් තියෙනවා. සංස්ථා නොවන රාජ්‍ය ව්‍යාපාර 125ක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් තියෙනවා. පළාත් පාලන ආයතන 314ක් තියෙනවා. රජයේ අරමුදල් වලින් දුවන ප්‍රොජෙක්ට්ස් 124ක් තියෙනවා. රජයේ බැංකු රජයේ ෆන්ඩ්ස් නැත්නම් ගවර්න්මන්ට් අරමුදල් 65ක් තියෙනවා. රජයේ බැංකු 8ක් තියෙනවා. මේවා ඔක්කොම එකතු වුණාම මේක විශාල රජයක්. එතකොට මේ විශාල රාජ්‍යයක් නඩත්තු කරනකොට ඒක පාලනය කරන්න බලය තියෙන්නේ විධායකයට. ජනාධිපතිතුමාටයි කැබිනට් මණ්ඩලයටයි රාජ්‍ය ඇමතිවරුත් ඒකටමයි අදාළ. එතකොට ඒගොල්ලෝ ඒක පාලනය කරන හැටි විවස්ථාදායකයේ විදිහට ජනතාව නොබැලුවොතින් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මුදල් කොහොමද වියදම් වුණේ කියලා. මේක කෝප් කමිටුවෙත් මේ විදිහටම තියෙනවා. දැන් අද උදේ ගරු සභාපතිතුමනි මම මේ ගැන ප්‍රශ්නයක් මතු කෙරුවා. කෝප් කමිටුව මේ කෝපයකට අදාළ නැති වුණත් කෝප් කමිටුව පහුගිය කාලේ ඉතාමත්ම බරපතල මැදිහත් වීමක් කෙරුවා. අපේ රටේ තියෙන එක රාජ්‍ය ආයතනයක් ගැන, ඒ කියන්නේ අර මාළබේ පිහිටලා තියෙන ස්ලිට් ආයතනය ගැන. මාළබේ ස්ලිට් ආයතනය රජයේ යටතේ පිහිටවපු, රජයෙන් රුපියල් මිලියන 500ක් දීලා හදපු, රජයේ ඉඩම් අක්කර 23ක පවත්වගෙන යන ආයතනයක්. මේ ආයතනය මේ මම මේ රජයේ මුදල්කාරක සභාවට අයිති නැති වුණාට රජයේ මුදල් වලට මේක සම්බන්ධයි. මේ ආයතනය රජයෙන් කරගෙන යන අතර පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණා. මේක කවදාහරි මොරටුවේ විශ්වවිද්‍යාලයේ කොමියුනිකේෂන් පීඨේ බවට පත් කරන්න ඕන කියලා. ඒක පත් කරනකන් මේක පවත්වාගෙන යන්න ලිමිටඩ් ලයබිලිටි කම්පැනියක් දැම්මා. සමාගම් පනත යටතේ කම්පැනියක් දැම්මා. මේ කම්පැනියට අර මේක පස්සේ මොරටුවට දෙන්න ඕන නිසා මොරටුවේ හිටපු ඩීනුයි හිටපු අංශාධිපතිතුමයි මේකට දැම්මා. අන්තිමට සභාපතිතුමනි උනේ මේක රජයෙන් ගැලවිලා අර මොරටුවෙන් දාපු ආයතනයට දාපු අර ඇකඩමික්ස්ලා දෙන්න තුන් දෙනා වෙනම කොම්පැනියක් ගහලා වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා අරගෙන ගියා රජයෙන් අයින් කරලා. මේක මම පිටු 500ක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන්. ඒ වාර්තාවේ අපි විශේෂ නියෝග නිර්දේශ ගණනාවක් ගෙනාවා. ඒක ගරු ඇමතිතුමා මේ ආණ්ඩුවේ ඉන්න ගරු ඇමතිතුමා කැබිනට් එකට ගිහිල්ලා දැම්මා මේක සම්බන්ධව තීරණයක් ගන්න ඕනයි කියලා. ඒක සම්පූර්ණ හමස් පෙට්ටියට ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ආණ්ඩුව ඔක්කොමලා මේ විදිහට රජයේ ප්‍රධාන ආයතන සභාපතිතුමනි රාජ්‍ය මුදල් වලින් හදපු යවුවා සමහර අය ගසා කනවා කොල්ල කනවා. ඒවා නවත්තන්න මේ රජයේ පසුවිපරම් කරන කමිටු වලට බැරි වෙලා තියෙනවා. මේ වගේ තව ආයතන ගණනාවක් තියෙනවා. අපි දන්නවා ඒ ආයතන වල ආරම්භය රජයෙන් මුදල් දීලා රජයෙන් ඉඩම දීලා මේකට පනතක් ගේනකන් පොඩි කාලයකට කොම්පැනියක් දාලා දුන්නහම කොම්පැනියේ කට්ටිය ආයතනේ අරන් යනවා. මේක තමයි රටේ தત્ත්වය. ඒකෝර අපි කියනවා මේක පෞද්ගලිකංශයට දීමක් කියලා. පෞද්ගලිකකරණය පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. රජයේ දේවල් කොල්ලකන එක වැරදි. දැන් අද ආණ්ඩුවේ ආයතන 52ක් ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. මම හිතනවා සමහර ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕන, සමහර ආයතන සමහරට වහන්න වෙයි. ඒව ඇත්ත. හැබැයි එහෙම කියලා මේ රජයේ සතු සමහර වත්කම් ඉතාමත්ම පොඩි ගණන් වලට අත යට මිත්‍රයන්ට දෙන එක තමයි හුඟක් කල් ඉඳලා අපේ ආණ්ඩු කෙරුවේ. ඒක තමයි මේ රටේ ජනතාවද විශාල වශයෙන් මේ 225 දිහාම බලන්නේ, අපිට බයින්නේ, අපි වැරද්දක් කරනවා කියලා කියන්නේ. එක හේතුවක් තමයි මේ රාජ්‍ය එක පැත්තකින් රාජ්‍ය සේවය රාජ්‍ය ආයතන අක්‍රීයයි අකාර්යක්ෂමයි, අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවායි කියලා අවුරුදු 5-5 ටික ටික කෑලි කාට හරි දෙන එක තමයි තියෙන්නේ. මිල්ක් ෆුඩ් ආයතන ගත්තොත් එක්කෙනෙකුට දෙනවා, ඊළඟට අපේ තියෙන රෙස්ටොරන්ට් එක අරගෙන තව එක්කෙනෙකුට දෙනවා, බෙලිහුල්ල වෙන්න පුළුවන් ඕන තැනක් වෙන්න පුළුවන්, ඒ ඔක්කොම යාළුවන්ට දෙන්නේ. ඊට පස්සේ සිට් එක අරගෙන තව කෙනෙක් අරන් යනවා. මේ විදිහට අර නෝ මෑන්ස් ලෑන්ඩ් එකක් වගේ, අර මුදවානොගත් කලාපයක් වගේ ආණ්ඩුවේ තියෙන රාජ්‍යයේ තියෙන සම්පත් එකිනෙකා කොල්ලකාගෙන යන එක තමයි මෙතෙක් කල් සිදුවෙලා තිබුණේ. ඒ නිසා සභාපතිතුමනි අපිට මේ රටේ වැදගත් තීරණයක් ගන්න තියෙනවා. අපි රජය රාජ්‍ය කියන එකට දෙපාර්තමේන්තු ටික අරගෙන යන්න තියෙනවා. සමහර දෙපාර්තමේන්තු දැන් පරණ වැඩි. උදාහරණයක් විදියට අද ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව, මම හිතනවා දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් දෙපාර්තමේන්තු ස්ට්‍රක්චර් එකේ තියන්න සුදුසු නෑ කියලා. ඒක එතනින් එළියට යන්න ඕන. අද වෙනකොටත් ගරු සභාපතිතුමනි, දුම්රිය
දෙපාර්තමේන්තුවේ
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභ පාඩු බලන්න බෑ. මොකද මේක දෙපාර්තමේන්තුවක් එනෙව්වා එක විදිහකට එනවා, අනිත් පැත්තෙන් ඒකාබද්ධ අරමුදලෙන් තමයි වියදම් ටික කව කරගන්නේ. ඒ නිසා මේක බිස්නස් එකක් විදිහට දුවන්න බෑ. දැන් ඔහොම තමයි ඉස්සර ටෙලිෆෝන් තිබුණේ, ටෙලි කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකක් තිබුණේ. තාම ඩිපාර්ට්මන්ට් එක තියෙනවා, හැබැයි දැන් ටෙලිකොමියුනිකේෂන් එක ටෙලිකොම් කියලා ආයතනයක් බවට පත් කෙරුවා. ඒක ඉතා හොඳයි, ඉදිරිගාමී කල්පනාව. ඒ වගේ සමහර දෙපාර්තමේන්තු තියෙනවා, දෙපාර්තමේන්තු කියන වපසරියෙන් එළියට යන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. දුම්රිය කියන්නේ මේකට අංක එකේ උදාහරණයක්. ඒ වගේ දෙපාර්තමේන්තු අපි ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒ වගේම රාජ්‍යයට බිස්නස් කරන්න පුළුවන්ද බැයිද කියලා අපි පිළිබඳ අපි තුල එකඟතාවක් තියෙන්න ඕන. සමහරු කියනවා රාජ්‍යයට කිසිම බිස්නස් එකක් කරන්න බෑ කියලා. මම ඒක එකඟ නෑ. රාජ්‍යය බිස්නස් කරන්න සුදුසු සමහර පැති තියෙනවා. ඒ වගේ රාජ්‍ය බිස්නස් කොටස්කාරයක් වුණාට වැරද්දක් නෑ. බෙදා හැරීම සම්බන්ධව, රීටේල් සම්බන්ධව අපිට රාජ්‍යයේ වපසරියක් තියෙනවා. ඒ නිසා රජයේ බිස්නස් කරන්න බෑ කියලා කල්පනා කරලා බිස්නස්කාරෝ කීප දෙනෙක් එකතු වෙලා රාජ්‍ය සම්පත් එකිනෙකාට බෙදා ගන්න ක්‍රමය තමයි ඉතිහාසයේ සිදු වුණේ ප්‍රතිව්‍යුහගතකරණය කියලා. පර්ක් කියන්නේ එහෙම එහෙකට අපේ වරායේ සියලු ජැටි අද වෙනකොට එකිනෙක ආණ්ඩු වලින් එක එක්කෙනාට දීලා ඉවරයි. අපේ එයාලයින් එක ආණ්ඩුවක් දෙනවා, අනිත් ආණ්ඩුව ගන්නවා, අනිත් ආණ්ඩුව දෙනවා, අනිත් ආණ්ඩුව ගන්නවා. මේක තමයි වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ රාජ්‍ය සම්පත් සම්බන්ධව අපි අතර තියෙන එකඟතාවය මීට වඩා පළල් තැනකට යන්න ඕන. මම මගේ ස්ථාවරයේ රජයට බිස්නස් කරන්න පුළුවන් සීමිත ශේත්‍රවල. එක දෙවැනි එක රජයේ සතු සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් කළ යුතුයි ඉතාම විවෘත ආකෘතියක් ඇතුලේ. තුන රජයේ ඇතුලේ තියෙන සමහර දෙපාර්තමේන්තු තවදුරටත් දෙපාර්තමේන්තු විදිහට තබා ගැනීමෙන් රටට වෙන්නේ හානියක්. ඒක පළල් කළ යුතුයි. ඒක ප්‍රතිව්‍යුහගතකරණයක් ඇතුලේ ඉස්සරහට යා යුතුයි. හතර රජය හැම විටම ප්‍රතිපත්ති හදන එක්කෙනා වගේම රජය හැම විටම අර අපි කියන නියාමනය කිරීමේ කරන්නා වශයෙන් පමණක් ඉන්න එක ගැන මම එකඟ වෙන්නේ නෑ කියන බව ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම අද මේ විවාදයේදී අපි සාකච්ඡා කරන ආකාරයට මේ රාජ්‍ය මුදල් කාරක සභාව තවත් අවුරුදු 100ක් ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණයක් ආරක්ෂා කරගෙන ඉදිරියට වැඩ කරන්න අපිට හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පෙන් නිමා
කරනවා. Honorable ALM Mataulla, you have 10 minutes.
මට විනාඩි 18 තිබුණා, මදි පොඩ්ඩක්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. රහ්මදූන් සල්ලල්ලාහ රසූල් කරීම්. இந்த தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களே, விசேடமாக எங்களுடைய பிரதி செயலாளராக நியமனம் பெற்றிருக்கின்ற சமிந்த குலரட்ன அவர்களை இந்த பெஞ்சிலே பார்க்கின்ற பொழுது நான் சந்தோஷப்படுகிறேன். ஒரு நல்ல உத்தியோகத்தராக நல்ல கடமை உணர்வோடு வேலை செய்கின்ற அவருக்கு என்னுடைய வாழ்த்துக்களை நான் தெரிவித்துக் கொள்கிறேன். இந்த அரசாங்க கணக்கு குழுவினுடைய அங்கத்தவராக நானும் இருக்கின்ற இந்த சூழ்நிலையில் இதனுடைய இன்றைய தலைவராக லசந்த் அழகியவன் அவர்கள் மிக சிறப்பாக இதில் தன்னுடைய கவனங்களை செலுத்தி இந்த கணக்கு குழுவை அவர் தலைமை தாங்கி கொண்டு போகின்றார். உண்மையிலேயே இந்த கணக்கு குழு என்பது மிக முக்கியமானது. இலங்கை சுதந்திரமடைவதற்கு முன்னர் இருந்தே பிரிட்டிஷாருடைய காலத்திலேயே இது ஆரம்பிக்கப்பட்டிருக்கிறது. இந்த கணக்கு குழுவுடைய நோக்கங்கள் இதுவரைக்கும் நிறைவேற்றப்படவில்லை என்றுதான் என்னால் பார்க்கக்கூடியதாக இருக்கிறது. குறிப்பாக அரசாங்கங்கள் மாறுகின்ற பொழுது எங்களுடைய கணக்கு என்பது அரசாங்கத்தினுடைய பணம், மக்களினுடைய வரிப்பணம், அவை முறையாக செலவு செய்யப்படுகிறதா என்பது தொடர்பான பிரச்சனைகளை பார்க்கின்ற பொழுது ஒரு தரத்தில் அரசாங்கங்கள் மாறுகின்ற பொழுது கொள்கைகள் மாறுகின்றன. இங்கு லசந்த அழகியவன் அவர்கள் கூறுகின்ற பொழுது சொன்னார், திணைக்கள தலைவர்களுக்கு தன்னுடைய திணைக்களத்தின் கீழ் எத்தனை பேர் இருக்கிறார்கள் என்பது கூட தெரியாத ஒரு சூழ்நிலை ஏற்படுவதை நாங்கள் பார்க்கிறோம். குறிப்பாக இந்த நாட்டுக்கு எத்தனை யானை இருக்க வேண்டும், யானைகளுடைய தொகை என்ன, ஒரு மாவட்டத்திலே இருக்கின்ற வனவளத்தினுடைய அதிகாரி அல்லது ஒரு மாவட்டத்தினுடைய இருக்கின்ற இந்த வன விலங்குகள் தொடர்பான அதிகாரிக்கு தன்னுடைய மாவட்டத்தில் எத்தனை விலங்குகள் யானைகள் இருக்கிறது என்று தெரியாத சூழ்நிலை இங்கு ஏற்பட்டிருக்கிறது. அது மாத்திரமல்லாமல் இன்னும் ஒரு நாங்கள் சுருக்கமாக கூறினால், ஒரு ஆறு அந்த ஆற்றை சுத்தப்படுத்தி நீரை பாய்ச்சுவதற்கும் வடிய வைக்க வேண்டும் என்பதற்காக அரசாங்கம் பல சந்தர்ப்பங்களிலே பணம் செலவழித்துக் கொண்டு போகின்ற பொழுது இன்னொரு திணைக்களம் அந்த நீர் போகின்ற வாயை மண் போட்டு மூடுகின்ற அளவிற்கு அரசாங்கத்தினுடைய பணம் இன்று மிகவும் வீண்விரயம் செய்யப்படுகிறது என்பதனை மாத்திரமல்ல, சில கட்டடங்கள் சில இடங்களில் தேவையில்லாத இடங்களிலே கட்டப்படுகிறது, இன்னும் சிலவை இடையிலே நிறுத்தப்படுகின்றது, பல கோடிக்கணக்கான பணம் வீண்விரயமாக்கப்படுகிறது என்பதை பார்க்கின்ற பொழுதும் திட்டமிடலிலே பாரிய பிரச்சனை இந்த நாட்டிலே இருக்கிறது. திட்டமிடுதலே மிக முக்கியமானது. திட்டமிடுகின்ற பொழுது பாதை அமைப்பதாக இருந்தாலும் அல்லது நீர்வளம் ஒரு குளத்தை அமைப்பதாக இருந்தாலும், குளம் என்பது அது வெறுமனே நீர் வயலுக்கு நீர் பாய்ச்சுவதற்கானது மாத்திரமல்ல, குளம் என்பது நமது நாட்டிலேயே நீர் பாய்ச்சுவது மாத்திரமல்ல, மின்சார உற்பத்தி மாத்திரமல்ல, மீன் வளர்ப்பு மாத்திரமல்ல, அதே போன்று மிருகங்களினுடைய நீர் அது கொடுப்பதற்கும் இருக்கிறது என்ற அடிப்படையை வைத்துக் கொண்டு ஒரு பாதை அமைப்பதாக இருந்தால் அந்த பாதையில் என்னென்ன சேவைகள் மக்களுக்கு கொண்டு வரப்பட வேண்டும் என்பதை ஏலவே முறைப்படி திட்டமிட்டால் நமது பணங்களை நாங்கள் மிச்சம் பிடிக்க முடியும். உதாரணமாக நாம் ஒவ்வொரு மாதமும் 500 மில்லியனுக்கும் அதிகமான பணத்தினை டாலரை நாங்கள் பால் உற்பத்தி பால் இறக்குமதி செய்வதற்கு நாங்கள் பாவிக்கின்றோம். இந்த பால் பக்கெட் உலகத்திலேயே பக்கெட்டில் பால் குடிக்கின்ற முதலாவது பிரையாரிட்டி லிஸ்டை தயாரித்தால் இலங்கை தான் அதனை செய்து கொண்டிருக்கிறது. பால் என்பது உண்மையில் அந்த பக்கெட்டுகளில் இல்லை என்பதும் உறுதியாகிருக்கிறது. ஆனால் நமது நாட்டில் நீர்வளம் மனித வளம் எல்லாமே இருக்கின்ற இந்த சூழ்நிலையில் நாம் அந்த 500 மில்லியன் டாலரையும் நாங்கள் ஏன் இந்த நாட்டுக்குள் சுழற்ற முடியாது, உண்மைக்குண்மையான பாலை உற்பத்தி செய்ய முடியாது என்ற விடயங்களை எல்லாம் நாங்கள் பார்க்கின்ற பொழுது திட்டமிடுவது மிக முக்கியமானது. ஒவ்வொரு பிராந்தியத்தையும் அந்த பிராந்தியத்திலே உள்ள வளங்களை முறைப்படி திட்டமிடுவதற்கான குழு இருந்து திட்டமிடுகின்ற பொழுதுதான் நமது அரசாங்கத்தினுடைய மக்களினுடைய பணம் வீண்வரையமில்லாமல் போகும் என்பதை இந்த இடத்திலே சுட்டிக்காட்டியவனாக, உண்மையில் இந்த கணக்கு குழு ஆரம்பித்து 100 ஆண்டுகள் இது பிரிட்டிஷாருடைய காலத்திலே ஆரம்பிக்கப்பட்டிருக்கிறது என்கின்ற பொழுது பழைய விடயங்களுக்கு நாங்கள் போக வேண்டியிருக்கிறது. பிரிட்டிஷார் உலகம் முழுவதும் மாத்திரமல்ல நினைத்த இடங்களில் ஆண்டு அனுபவித்த காலம் அது. இன்று பாலஸ்தீன மக்கள் அவர்களுக்கென்று அவர்களுடைய நிலத்திலே வாழ்ந்து கொண்டிருந்த பொழுது இந்த இஸ்ரேலியர்கள் ஹிட்லரால் விரட்டப்பட்டு பிரிட்டிஷாரால் அவர்களை இருப்பாற்றுவதற்கு இடமில்லாமல் தவித்து கடைசியில் பாலஸ்தீன மக்கள் அவர்களை ஒரு மனிதாபிமான ரீதியில் அவர்களை எதிரியாக பார்க்காமல் மனித நேயத்தோடு அவர்களுக்கு இடம் கொடுத்தவர்கள்தான் இந்த பாலஸ்தீன மக்கள். இந்த பாலஸ்தீன மக்களை இத்தனை ஆண்டுகளாக தொடர்ந்தும் ஒரே இரத்த வெள்ளத்திலே ஆழ்த்தி கொண்டிருக்கின்ற இஸ்ரேலினுடைய கொடூர அந்த முகம் உலகம் அந்த முகத்தை இன்று கிழித்து பார்க்க வேண்டியிருக்கிறது. இன்று ஒரு யுத்தமாக இருக்கலாம், எதுவாக இருந்தாலும் மனிதாபிமான தேவைகள் இருக்கிறது. அந்த நாட்டில் 2 மில்லியனுக்கு மேற்பட்ட மக்கள் இன்று அகதிகளாக இருக்கிறார்கள். 1 மில்லியனுக்கு மேற்பட்டவர்கள் வெளியேறி கொண்டிருக்கிறார்கள். வைத்தியசாலையில் மருந்தில்லை, வைத்தியசாலைகளுக்கு அடிக்கின்றார்கள். நீர் இல்லை, பால் இல்லை, உணவில்லை, எந்த விதமான தொடர்பாடுகளும் கம்யூனிகேஷனும் இல்லாமல் அங்கு ஒரு மனிதாபிமானமற்ற ஈனச் செயல் நடக்கிறது என்பதை இந்த உலகம் இன்று கண்விழித்து பார்க்கிறது. அது மிக முக்கியமானது. அதாவது உலகத்தில் பயங்கரவாதத்தை முதலிலே கற்றுக் கொடுத்தவர்கள் இந்த பயங்கரவாதத்தை ஊட்டி வளர்த்தவர்கள் இஸ்ரேல் என்பதை யாருமே மறக்க முடியாது. உண்மையில் உலக நாடுகள் இன்று பாலஸ்தீனத்தின் பக்கம் நியாயம் நேர்மையின் பக்கம் கண்ணை விழித்து அவர்களுக்காக பிரார்த்தித்துக் கொண்டிருக்கிறார்கள். அவர்களுக்கு நடப்பது அநியாயம் என்று எல்லோரும் ஏற்றுக்கொள்கிறார்கள். அவர்களுடைய நிலத்திலே இருந்து கொண்டு அவர்களை அகதியாக்குகின்ற இந்த கொடூரம் இந்த உலகத்திலே இல்லாது ஒழிக்கப்பட வேண்டும் என்று இன்று வல்லரசு நாடுகள் கூட ஏற்றக்கு நேரம் வித்தியாசமான அறிக்கைகளை விட்டுக் கொண்டிருக்கிறார்கள். இந்தியாவிலும் கூட எங்களுடைய பிரதம அமைச்சர் மோடி அவர்கள் ஒரு வித்தியாசமான போர்வையில் இருந்தாலும் கூட கடைசியில் இந்தியாவுடைய நிலைப்பாடு பாலஸ்தீனத்திற்கு சுதந்திர நாடு வேண்டும் என்கின்ற அளவிற்கு அவர்கள் இன்று திரும்பி இருக்கின்றார்கள். உண்மையில் நாம் இந்த நாட்டிலே வாழ்கின்ற சிங்கள முஸ்லிம் கிறிஸ்தவ மக்கள் நீதியின் பக்கம் உண்மையின் பக்கம் இருப்பவர்கள் என்று இன்று நாம் நிரூபித்துக் கொண்டிருக்கிறோம். சிங்கள சகோதரர்கள் கூட இன்று பாலஸ்தீனத்துக்கு ஆதரவாக குரல் கொடுத்துக் கொண்டிருக்கிறார்கள். அதற்கான காரணம் நாம் நியாயம் நீதி உண்மையின் பின்னால் நிற்பவர்கள் என்பதுதான். மக்களை இவ்வாறு அடித்துக் கொள்வது இதனால் யாரும் கொண்டுவிட்டு அவர்கள் வாழலாமா என்றால் இல்லை. எனவேதான் இஸ்ரேலை பொறுத்தவரையில் இந்த கொடூர யுத்தத்தை குண்டு பொழிவதை நிறுத்த வேண்டும். இந்த நாட்டிலிருந்து மாத்திரமல்ல உலக நாடுகளே கேட்டுக்கொண்டிருக்கிறது. அதுவும் ஒரு ஒரு தங்களுக்கு இடம் கொடுத்த மக்களை இவர்கள் இவ்வாறு செய்து கொண்டிருப்பதிலிருந்து அவர்கள் தவிந்து கொள்ள வேண்டும். லெக்கும் தீனுக்கும் ஒளியதீன், அது ஒரு விஷயம், அவரவருடைய மார்க்கம் அவரவருக்கு உரியதாக இருக்கும். ஆனால் அதற்காக முஸ்லீம்கள் என்பதற்காக இவ்வாறு அவர்களுடைய எங்களுடைய மசிதை கூட அவர்களுடைய எல்லைக்குள்ளே வைத்துக் கொண்டு அவர்கள் இவ்வாறு செய்வது பொருத்தமல்ல. எப்பொழுதும் பாலஸ்தீனத்துக்கு வெற்றி கிடைக்கும், நீதிக்கு வெற்றி கிடைக்கும் என்கின்ற நிலைப்பாட்டில் முஸ்லீம்கள் இருக்கிறார்கள். ஆனால் மற்ற சமூகத்தவர்கள் எந்த இனமாக இருந்தாலும் மனித அவலத்துக்கு எதிராக குரல் கொடுக்க வேண்டும். இந்த நாட்டின் இந்த பாராளுமன்றம் இங்கிருக்கின்ற நமது கட்சி தலைவர்கள் அதுபாயிரி ஜனாதிபதி அதே போன்று பிரதம அமைச்சர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் எல்லோரும் நீதியின் பால் இஸ்ரேல் நடந்து கொள்வதற்கு அவர்களை கட்டுப்படுத்த வேண்டும். இஸ்ரேலிலே அவர்கள் செய்கின்ற கொடூரம் அங்கு மத்திய கிழக்கிலே நடக்கின்ற அகோரம் இதால் உலகம் பாதிக்கப்பட போகின்றது. நமது நாடு இன்னும் கடலிலிருந்து விடுபடாத நிலையில் பிரச்சனைகளுக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் எங்களை அது தாக்கி அளிக்கும். எனவே பாலஸ்தீனத்துக்கு ஆதரவாக நியாயத்துக்கு ஆதரவாக இந்த நாடும் தலைமைகளும் இருக்க வேண்டும் என்று வேண்டி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.